ප්‍රශ්නාංක 6 රෝහණී කුමාර විජේරත් මන්ත්‍රීතුමිය ප්‍රශ්නාංක 6
මම අහනවා
ගරු මහා මාර්ග මාර්ග සංවර්ධන සහ කනිෂ් තෙල් සම්බන්ධන අමාත්‍යතුමාගේ නැසීමට
අයන්න 1 පූර්ණ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් සංඛ්‍යාව 66යි අර්ධ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් සංඛ්‍යාව 16යි බලපෑමට ලක්වන කෘෂිකාර්මික ඉඩම් හිමිකරුවන් සංඛ්‍යාව 362යි අයන්න 2 එම කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් අහිමිවන පුද්ගලයන්ගේ නම් නිශ්චිතව ප්‍රකාශ කිරීමට ඉඩම් අත්කර ගැනීමේ පනතේ 9.1 වගන්ති ප්‍රකාර හිමිකම් පරීක්ෂණ පවත්වා අවසන් කළ යුතුව ඇත මෙතෙක් හිමිකම් පරීක්ෂණ පවත්වා නොමැති බැවින් ඉඩම් අහිමිවන අයගේ නාමලේඛනයක් දැන්ට ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොමැත ආයන්න 3 විහාර දේවාලගම් පනත යටතේ ගැනෙන ඉඩම්වල නේවාසික හා කෘෂිකාර්මික කටයුතු වලට භාවිතා කරන ඉඩම් කොටස් සඳහා වන්දි ගෙවීම් සහ විකල්ප ඉඩම් ලබා දීම සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත. එසේ නොමැතිව වන්දි ගෙවීම් සම්බන්ධව බරපතල ගැටලු නොමැත. ආයන්න 4 මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු වලට අනුව විහාර දේවාලගම් පනත් යටතේ ගැනෙන ඉඩම් සම්බන්ධයෙන් වූ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී වන්දි ගෙවීම් පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරි සහ ප්‍රාදේශීය ලේකම්වරු සමග මේ සම්බන්ධ සාකච්ඡා කර ඇති අතර අදාළ විහාරාධිපති හිමිවරු සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය. එසේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විහාර දේවාලගම් පනත යටතේ ගැනෙන ඉඩම්වල පදිංචි සහ ඒකී ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු සිදු කළ අයටද සහනයක් සැලසෙන පරිදි මෙම ගැටලු විසඳීමට කටයුතු කරනු ඇත. ඈන්න අදාළ නොවේ.
නියෝජ්‍ය කතානායකතුමනි මම සතුටු වෙනවා මධ්‍යම අධිවේගී මාර්ගය ඒ පැත්තට ඇවිල්ලා අපේ ගමන් පහසුකම් හැදෙනවට. නමුත් මෙතනදී අපි සලකා බලන්න ඕනේ මේවට ඉඩම් පරිත්‍යාග කරපු ජනතාවගේ බොහොම මානුෂික ගැටලුවක් තියෙනවා. ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය මේ සඳහා යොමු කරන්න. විශේෂයෙන් මේ තියෙන ඉඩම් වලින් බහුතරයක් මේ දැන් මෙතන කිව්ව හැටියට 444 දෙනෙක් විතර ඔබතුමාගේ ඉලක්කම් අතරේ ඉන්නවා. එහෙමනම් මේ 444 දෙනාගෙන් 99%ක්ම දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩම්වල ජීවත් වෙන අය. 1874 බ්‍රිතාන්‍ය යුගයේ තියෙන පිඹුරක් තියෙනවා 770/76 කියන පිඹුරට අදාළව තමයි මෙන්න මේ අක්කර 12636 තියෙන්නේ. එතකොට මේ සියලු ඉඩම් අයිති වෙන්නේ ගරු ඇමතිතුමනි දඹුල්ල රජමහා විහාරයට. මේ ඉඩම්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි බෙදිලා ගිහින් තියෙන්නේ ඉස්සර බණ්ඩාර පංගුව, රාජකාරි පංගුව, පරවේණි පංගුව කියන එක. නමුත් මේ පිඹුර ඇතුලේ මේක පැහැදිලි කරලා නැහැ මේ ඉඩම් අයිතිකාරයන්ට මොන පංගුව යටතේද දීලා තියෙන්නේ කියලා. ඒකෙදි බණ්ඩාර පංගුව කියන්නේ පන්සල සතුයි ඉඩම. නමුත් පන්සල බදු දෙනවා. ඊළඟට රාජකාරි පංගුව කියන්නේ පන්සලට රාජකාරියක් කරන්න ඕනි. පරවේණි පංගුව කියන්නේ අයිතිය ඉඩම් හිමියන්ට තියෙනවා නමුත් යම් රාජකාරියක් කරන්න ඕනි. ඉඩමේ අයිතිය ගැන තියෙන්නේ මේ පරවේණි පංගුව තියන අයට විතරයි එහෙම වුණොත්. නමුත් අර කියන පිඹුර ඇතුලේ මේක පැහැදිලි කරලා නැහැ. ඒ නිසා මේ සියලු ඉඩම් පන්සල සතුයි කියලා තමයි මෙතනදී අපිට ගන්න වෙන්නේ. නමුත් අපි දැක්ක මොරගහ කන්ද සහ කළුගඟ කියන ව්‍යාපෘතිය යටතේ මේ පන්සල් සතු ඉඩම් වලට වන්දි ලබා දීමේදී මේ වන්දිය ගියේ මහා භාණ්ඩාගාරයේ බාරකරුට. මහා බාරකරුට ගියාම බහිරවයාට දුන්නා වගේ. මොකද අදටත් මොරගහ කන්දේ සමහර පන්සල් ඉදි කර ගන්නට බැරුව තියෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ඒ අදාළ මුදල් ඒ පන්සලට නිකුත් කරන්නේ නැහැ. එතකොට මෙතන තියෙන ගැටලුව තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඉඩම්වල පදිංචි වෙලා ඉන්න අයගේ ඉඩම තක්සේරු කරනවා සංවර්ධන වටිනාකමට. මෙතනදී බෞද්ධ කොමසාරිස්තුමාගේ නිර්දේශය අනුව තියෙන්නේ ඉඩමේ වටිනාකම මහා බාරකරුටත් සංවර්ධන වටිනාකම ඒකේ පදිංචිකරුවාටත් ලැබෙන විදිහට. මෙතනදී සංවර්ධන වටිනාකම කිව්වහම ඉඩමේ තියෙන ගස් කොළන් සියල්ලත් ඉඩමේ වටිනාකමට තමයි ගණන් ගන්නේ. එතකොට මේ ඉඩමෙන් පදිංචිකාරයාට අයිති වෙන්නේ නිවසේ වටිනාකම විතරයි. එතන උදාහරණයක් විදිහට ගත්තහම ගරු ඇමෙත්තුමනි අක්කර 2ක විතර භූමියක විශාල මන්දිරයක් හදන් ඉන්න කෙනාට සමහර විට නිවසේ වටිනාකම ලොකු මුදලක් ලැබෙයි වන්දිය. මේකේ කටුමැටි දෙපළක් ගහගෙන ඉන්න කෙනාගේ තත්ත්වය ගැන අපි හිතන්නත් ඕනි. එයාට ලැබෙන වන්දියෙන් නැවතත් ඉඩමක් අරගෙන නිවසක් ඉදිකර ගැනීමේ හැකියාව තියෙනවාද කියන එක අපිට සලකලා බලන්න වෙනවා. අනිත් එක තමයි වන්දි තක්සේරුව වුණත් අපි හිතන විදිහට ඒ තරම් වටිනාකමක් දීලා නැහැ. ඒ නිසා මේක මානුෂික ගැටලුවක්. මම අහනවා ගරු අමාත්‍යතුමනි, මෙතන වන්දි තක්සේරුවේ හා වන්දි බෙදී යාමේ ගැටලුවක් ඒ වගේම අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද?
ගරු අමාත්‍යතුමා.
හරිද?
ගරු ඇමැත්තුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, මේක පැහැදිලිව විහාර දේවාලගම් පනත යටතේ එන ඉඩම් නිසා මේක යම්කිසි සංකීර්ණ ප්‍රශ්නයක් ඇති වෙන එක මාර්ග සංවර්ධන අධිකාරියෙන් පිළි අරගෙන තියෙනවා දැනටම. ඒ අනුව ගරු මන්ත්‍රීතුමිය පෙන්වා දීපු කරුණු අනුව දැනට අපි බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා සහ ප්‍රාදේශ ලේකම්වරු සහ විහාරාධිපති හිමිවරුත් එක්ක සාකච්ඡා කරන්නටත් පළවෙනි රවුම සාකච්ඡා කිරීමට කටයුතු කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමිය කරන ලද ඉල්ලීම මත ඒ ඉඩම් හිමිකරුවොත් ගෙන්නලා ඒ අදාළ ප්‍රාදේශ ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ නියෝජිත මාත්මෙක් එක්ක සාකච්ඡා කරන්න අපි එකඟ වෙන බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. ඔබතුමාගේ අතුරු ප්‍රශ්නයක් තියෙනවද?
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, මෙතන මානුෂික ගැටලුවක් තියෙන නිසා මම දකිනවා ලාක් සුපර්ලාක් කියන ක්‍රම දෙකට ආවොත් ආයි නැවත වතාවක් මේ ජනතාවට අසාධාරණයක් වෙනවා. ඒ නිසා විශේෂ ව්‍යාපෘති සිද්ධ කරන හැම වෙලාවකම දැන් ඔබතුමා අහගෙන ඉන්න ඕනේ ප්‍රශ්නේ. ලාක් සුපර්ලාක් කියන ක්‍රම දෙක ආවොත් අසාධාරණයක් සිද්ධ වෙනවා. අපි ඒක දැක්කා මොරගහ කන්ද සහ කළුගඟ කියන ව්‍යාපෘතිවලදී. ඒකෙදී අපි විශේෂ කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා ඒ අයට සහන ලබා දීමට කටයුතු කරා. ඔබතුමාගෙන් මම යෝජනාවක් කරන අතුරු ප්‍රශ්නයක් නෙවෙයි, මේකෙදිත් ඒ අයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා ඒ අයට සහන ලබා දෙන්නට අවශ්‍ය කටයුතු කර දෙන්න කියලා මම ඉල්ලනවා.
ගරු ඇමතුමා.
ඉඩම්වල වටිනාකම තීන්දුව තීරණය කරන ඉඩම් රාජ්‍ය තක්සේරු කරුවා වගේම එම ක්‍රමවේදයක් පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. ඒක පිට අපට යන්න බෑ. නමුත් බොහෝ විට අසාධාරණයක් සිදු වූ තැන්වල අපි අමාත්‍යංශ ලේකම්වරයාට පුළුවන් වෙනම කමිටුවක් කරහා මැදිහත් වෙන්න. අපි හැකි ප්‍රමාණයෙන් ඒ තැන්වල මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම මැදිහත් වෙන්න සූදානම්.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මතුමා.
මම අහනවා ගරු කතා කරන්න.
ගරු නිවාස ඉදිකේම් සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නැසීමට.
යෝජ්‍ය කතානායකතුමනි, නිවාස ඇමතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
බොහොම ස්තුතියි. ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා, මහාමාර්ග මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා නැසීමට ප්‍රශ්න කට.
මම අහන අනියෝජ්‍ය කතානායක.
කෑගල්ල අතුරු මාර්ගයේ තුන්වැනි අදීරය අයන්න එක කෑගල්ල අතුරු මාර්ගයේ තුන්වැනි අදීරය යටතේ අත්පත් කරගත් ඉඩම් සඳහා රජය විසින් පදිංචිකරුවන් කොටසක් සඳහා වන්දි මුදල් ලබා දී ඇති අතර ප්‍රතිපාදන ලැබුණු පසු ඉතිරි කොටස සඳහාද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනු ඇත. අයන්න දෙක කෑගල්ල බණ්ඩාරනායක මාවතේ අංක 145 පදිංචි බෝගහලන්ද පවුලේ අයට අයත් ඉඩම සඳහා ₹83,85,750 මුදලක් ගෙවීමට ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලය විසින් තීන්දු කර ඇත. අයන්න තුන මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම නිසා වන්දි මුදල් ගෙවීමට මෙතෙක් නොහැකි වී ඇත. එහෙත් ප්‍රතිපාදන සලසා ගැනීමට දැනට කටයුතු කර ඇති බව මෙම ගරු සභාවට දන්වමි. ආයන්න මේ අයට අදාළව නියමිත වන්දි මුදල ගෙවීම සඳහා අයිතිය හා නිත්‍යානුකූල භාවය තහවුරු කර ගැනීම සිදු කර ඇත. ඒ අනුව කඩිනමින් වන්දි මුදල් ගෙවීම කටයුතු කරන බව මෙම ගරු සභාවට දන්වමි. ස්තුතියි.
ඔබතුමා අතුරු ප්‍රශ්න?
ගරු නියෝජක කතානායකතුමනි, මම හිතන්නේ ඇමතුමා මහාමාර්ග ඇමති හරියට පත් වෙච්ච එක මම හිතන්නේ කෑගල්ලටත් එක විශාල ආඩම්බරයක්. නමුත් අපිට
අතුරු ප්‍රශ්නේ
ඔව් අපිට ආරංචියක් ආවාර මීදෙනිය උතුරු පාර ඔබතුමා ඒකේ අයි රෝඩ්ස් වලින් ආපු ඒ මුදල් ප්‍රමාණයක ඒක මාවනැල්ලේ පාරකට වෙන්කර මාරු කරා කියලා එහෙම මොකක් හරි සත්‍යක් තියෙනවද කියලා ඔබතුමාට වන්දි මුදල් නෙවෙයි මීදෙනිය උතුරු පාර පිළිබඳව
ගෞරව ඇමතුමා
දකුණේ තියෙන පාරවල් නම් කෑගල්ලට සීකර ගන්නවා අපි හැකි ප්‍රමාණය. මම මේ එහෙම මේ මාරුවක් කරලා නැහැ. සියලුම පාරවල් ලංකාව පුරාම අපි හරියාකාරව මේ ප්‍රතිපාදන වෙන් කරලා තිනවා ඩිසීකෙන් ඩිසීකේට ආසනෙන් ආසනයට. ඒ අදාළ පාර මට දෙනවා නම් මන්ත්‍රීතුමා ඒක විස්තර දෙනවා නම් ඒ පාර සඳහා අපට බලන්න පුළුවන්. ඒ වගේම වන්දිත් මේවා ඔක්කොම පහුගිය කාලේ නොගෙවපු වන්දි. ඒ කියන්නේ මේක මේ පවරා ගැනීම කරේ පහුගිය රජයෙන්. නමුත් දැන් අපි වන්දි ගෙවනවා මේවට. ඉතින් මේවා ප්‍රමාද අවුරුදු ගාණක් ප්‍රමාද වූ වන්දිය තමයි අපි ගෙවන්නේ. ඉතින් මේවා අපේ කාලේ පවරගත්ත ඉඩම් නෙවෙයි. ඒ කාලේ පවරගත්ත ඒවා දැන් මේවා ගෙවන්නේ. ඒ වගේම පෞගිය කාලේ මේ ප්‍රශ්නේ ඔබතුමා එක පවුලක් ගැන ඇහුවේ. හමුදාවේ සෙබලෙක්ගේ ඉඩම පවරගත්ත මේ බයිපාස් එක හදන්න. ඒ සෙබලාට වන්දි ගෙව්වේ නැහැ. ඒ සෙබලාගේ ඉල්ලීම් වලට එතු බැම්මක් හදලා දෙන්න කිව්වා ඒක කරේ නැහැ. අන්තිමට සෙබලාට ඉඩම දාලා යන්න වුණා. ඒ වගේ ප්‍රශ්න තිබුණා ඒ කාලේ. නමුත් ඒවට මම ඉඩ දෙන්නේ නැහැ. ලංකා පුරාම වන්දි හරියට ක්‍රමවේද අනුව ගෙවන්න නියෝග කරලා තියෙනවා.
ඒ අමතරව ඇමතුමා කෑගල්ල අටුගොඩ පාර ඒ පාරත් පොඩ්ඩක් ඒ පාරට මුදල් ඔබතුමාට වෙන් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් කියලා මම මේ අවස්ථාවේදී කෑගල්ල අටුගොඩ පාර
ඔබතුමාට කියන්න කැමති ලබන සතිය විතර වෙනකොට ඒකට මුල් ගල් තියලා පාර සම්පූර්ණයෙන්ම හදන්න අඩුගොඩ දමුළුපොළ හරහාම හදන්න තීරණය කරලා තියෙනවා මුදල් වෙන් කරලා තියෙනවා
බොහොම ස්තුතියි ප්‍රශාංක 9 ගරු සිසිර ජයකොඩි මහතා
ඉදිරිපත් කරනවා
ගැන ඉදිරිපත් කරනවා අමාත්‍යතුමාගේ නැසීමට අධ්‍යාපන ඇමතුමාගේ නැසීමට ප්‍රශාංක
නැත 1994 2014 දේශපාලන පරිගැනීමට ලක්වුවන්ට සහන ලබා දීම සඳහා පත් කළ කමිටුව මගින් උසස් වීමා නිර්දේශ කර තිබුණද මෙතෙක් අධ්‍යාපන සේවයේ උසස් වීම ලබා දීමට කටයුතු කර නොමැත. 2 මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් පත් කර ඇති කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඒ පිළිබඳ පිළිතුරු ලබා දිය හැකි බව දන්වමි. 1994 2014 දේශපාලන පරිගැනීම් සහන නිර්දේශ ලබා දීම සඳහා කමිටු කිහිපයක් ක්‍රියාත්මක විය. එම කමිටු නාමලේඛනයන් පහත දැක්වේ. එක පළවෙනි කමිටුව HM සිරිසේන මහතා, PK විතාන මහතා, සුනිල් ප්‍රේමසිරි මහතා, ප්‍රියන්ත පද්බේරිය මහතා. දෙවෙනි සමාලෝචන කමිටුව KWE කරලියද්ද මහතා සභාපති, DGK කරුණාරත් මහතා, AB ගමගේමිය, දිනුෂා සිරිවීරමිය, ගීතා සුදසිංහමිය, HAN නිශාන්ත පෙරේරා මහතා. සමාලෝචන කමිටුව දේශපාලන පරිගැනීම් සහන නිර්දේශ 3 අදියර KWE කරලියද්ද මහතා සභාපති, DGK කරුණාරත් මහතා, සාරදී වික්‍රමරත්නමිය, BG අනුෂාමිය, ගීතා සුදසිංහමිය, HAN නිශාන්ත පෙරේරා මහතා. අධීක්ෂණ කමිටුව තිස්සේ ඉවවිතාන මහතා, H හේවගේ මහතා, HAN නිශාන්ත පෙරේරා මහතා. අත්තිගරු ජනාධිපතිතුමා ගරු ජනාධිපතිතුමා විසින් පත් කළ කමිටුව ගෝඨාභය ජයරත්න මහතා සභාපති, පියතිස්ස රණසිංහ මහතා, ඩග්ලස් නානායක්කාර මහතා, AMRB අමරකෝන් මහතා, PHC ගීගනගේ මහතා, RP පීරිස් මහතා, ගීතා අබේ ගුණවර්ධන මිය. 4 ඔව් 5 මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමා විසින් පත් කර ඇති කමිටුවේ නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඒ පිළිබඳ පිළිතුරු ලබා දිය හැක. 6 දේශපාල පරිගැනීම් සහන නිර්දේශ මත අධ්‍යාපන සේවයේ උසස් වීම ලබා දී නොමැති බැවින් එම සේවයේ කිසිසේත් පිළිවෙල ලක් නොවන බව අවධානය කරමින් අදාළ නොවේ.
අරු නියෝජ්‍ය කතානායකතුමනි අතුරු ප්‍රශ්නයක්.
දැන් දේශපාලන පරිගණකයෙන් කමුටු වශයෙන් පත් කරපු පළවෙනි කමුටුවේ සිරිසේන මහතා සහ පියන්ත පත්බේරිය මහතා කඩුවෙල පාදේශ සභාව හිටපු විපක්ෂනායකතුමා ඇතුළත් කමුටුවක් පත් කළා. මේ කමුටුව මගින් එතුමල තමයි පරීක්ෂකවරු කමුටුවේ සමාජිකයෝ එතුමලම අධ්‍යාපන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුර දක්වා උසස් සීන් හිඟවැටුප් සහිතව නිර්දේශ කරන් තියෙනවා. තමා පිළිබඳ පරීක්ෂණයකදී තමාම විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කරමින් තමයි ඔවුන් උසස් සීන් ලබාගෙන තියෙන්නේ. තමුන්ගේ කමුටුවේම තමුන්ටම උසස් සීන් ලබා දීම සඳහා නිර්දේශ කරගෙන තියෙනවා. ඒ තත්ත්වේ නිවැරදි කරනවාද කියන කරුණ ඔබතුමාගෙන් අහනවා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, මේ කමිටුව පත් කරේ මේ ආපු දේශපාලන පැලිගැනීම ඔක්කොම එකතු කරලා ඊට පස්සේ කැබිනට් එකට වාර්තා කරන්න. ඊට පස්සේ දැම්ම අපි මේ කර්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව. ඒගොල්ලෝ තමයි අන්තිමට ඒ ඔක්කොම මේ ඉන්ටර්වියු කරේ. මේගොල්ලෝ හිටියේ නැහැ සම්මුඛ පරීක්ෂණවල. නමුත් කවුරු හරි මේක දන්න මේ කණ්ඩායමකට පත් කරලා ඒ ඔක්කොම නිර්දේශ ටික කැබිනට් එකට දාද. ඊට පස්සේ ඒක එකඟ වුණ නැහැ. ඊට පස්සේ කරේ සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා මේ තමයි ඊට පස්සේ මේ ලයිස්තු මේ මේවා කරේ.
තුමයි දෙවෙනි අතුරු ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තුමට ඒ කරුණත් එක්කම විශේෂ කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. 2019 උසස් පෙළ විභාගයේට තව තියෙන මාස 5ක කාලයක් ජීව විද්‍යාව විෂය නිර්දේශය තවමත් නිශ්චිතව ලැබිලා නැහැ කියලා ගුරුවරු 270ක් අස්සම් කරලා ලේඛනයක් මාසතුව තියෙනවා. විශේෂයෙන් විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි ජීවවිද්‍යා ප්‍රශ්නපත්‍රයේ අදාළ විෂය නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. ගුරුවත් පොතත් එවැනිම ගැටලු තියෙනවා. මේ නිසා ජීවවිද්‍යා උසස් පෙළ විභාගයේ ඉතාම පාරිභාෂික වදන් මත තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා සිංහල මාධ්‍යයෙන් මේ වෙනකොට සම්පත් පොත සිංහල මාධ්‍යයෙන් ලබා දී ඇත්තේ ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වයේ වූ යන තෙවන විශේෂයේ පමණයි කියලා ගුරුවරු 270ක් අස්සම් කළා තියෙනවා. තව මාස 6යි මාස 5යි විභාගෙට තියෙන්නේ. එක ලකුණක් එහෙට මෙහෙට වෙලා වෛද්‍ය පීඨයට යන ශිෂ්‍යයින්ගේ ජීවිත අනාගත ඉරණම තීරණය වෙනවා. ඒ නිසා ඔබතුමා
කරවමෙතුමා
ප්‍රශ්නේ පැහැදිලි කරන නියෝජ්‍ය කතාතුමනි, මේ සම්පූර්ණයෙන් අසත්‍යයි. නෑ ගුරුවරු 100,000ක් අස්සම් කරත් වැරදි නම් වැරදිනේ. මම වෙන්නේ විෂය පාරමිතිවරයා. විෂය නිර්දේශය මේ ලබා දීලා අවසන්. ඒක ඉන්ටර්නෙට් එකෙත් දාලා තියෙනවා. ඔය කියන්නේ අපි වැඩි දේවල් කරන්න ගිහිල්ලා වෙච්ච එකක්. විෂය නිර්දේශයට ගුරුවත් පොතක් දීලා තියෙන්නේ, විෂය නිර්දේශයක් දීලා තියෙන්නේ. ඊට අමතරව තව පොතක් මේ අච්චු ගැහුවා මේ වැඩිදුරටත් මේ විෂය පිළිබඳව මේ දැනුවත් කරන්න. ඒ පොත තමයි ඔය අනිත් ඒ වගේ දුන්නා. ඔය පොත ප්‍රමාද වුණේ. ඔය ටියුෂන් නැයි කියන එකක්. ඔය ටියුෂන් නැයිට ඒ පොත නැතුව ටියුෂන් කරන්න බෑ. ඒක වැරදි. මේ දීලා තියෙන්නේ
බොහොම ස්තුතියි. අතුරු ප්‍රශ්න දෙකක් ඔතමාට මන් දුන්නා.
ගුරුවරු අසක් කරා කියලා
කෙටියෙන් අහන්න පුළුවන්.
අතාවයක් අහන්න.
රයිට්. සනදාස. දැන් මේ ලිපි අස්සම් කළ තියෙන රජයේ පාසල්වල ගුරුවරු විසින් පළවෙනි මාසේ 18 වෙනිදා මේ අවුරුද්දේ එසා උන් කියන්නේ විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොටසක් ලබා දීලා තියෙනවා. සිංහල මාධ්‍යයෙන් ලබා දීලා නැහැ. සිංහල මාධ්‍යයේ තම ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන දරුවාට ඒ පාරිභාෂික වචනේ ඒ විදිහටම තියෙන්න ඕනේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලබා ගන්න, ලකුණු ලබා ගන්න.
ගරු ඇමතුමා.
ඒ නිසා මේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් ඔය ප්‍රශ්නේ ආවේ අද නෙමෙයි. මම ඉන්න උත්තරය අහගන්න. උත්තරය අහගන්න ඔබතුමා. මම මේ සම්බන්ධයෙන් මාස ගණනාවකට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ ආපුවම පත්තරවලත් ගියා. මම සාමාන්‍යයෙන් එහෙම දවසේ සියලු මේවා ගන්නවා. මේ අමාත්‍ය සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් ගියාම ජාතික අධ්‍යාපන ආයතනයයි විභාග දෙපාර්තමේන්තුවයි ප්‍රකාශන දෙපාර්තමේන්තුවයි ඔක්කොම කැදේවා මාස 3කට ඉස්සෙල්ලා. කැදවලා මේ පිළිබඳව එකින් එක ගත්තා. ගත්තාම තමයි මේ ප්‍රශ්නේ පණ නැගුණේ. මොකද මේක මේ විෂය ඇත්තටම මේ විෂය වෙනස්කම් ටිකක් කරා. ඒ වෙනස්කම් කරේ ජාතික අධ්‍යාපනයේ තීන්දු තීරණ අනුව. ඒවා යාවත්කාලීන කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ. ඒ වෙනස්කම් කරන්න ඕනේ. ඔය උතර ගුරුකුල දෙකක් තියෙනවා. ඉතින් ඒ සමහර එක ගුරුකුලයකට ඕන විදිහට කරන්න බෑ. ඕනේ ජාතික අධ්‍යාපන ආයතනයේට ඕන එක තමයි කරන්නේ. එතකොට මේක මේ වෙනකොටත් ගිහිල්ලා තියෙන්නේ. ඒක ඔබතුමා එන්න මං දෙපාරක් ඔය සම්බන්ධයෙන් රැස්වීම් කැඳෙව්වා මේ ඔය ප්‍රශ්නේ ආපුවම. නමුත් මේ වෙනකොට ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම යවලා අවසන්.
බොහොම ස්තුතියි.
ඔය වෙන කණ්ඩායමක් විසින් හදන එකක්.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 10 ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා. සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගේ නැසීමට
මම අහනවා අමාත්‍යතුමා.
ගරු නියෝජක තනායකතුමනි, ප්‍රශ්නය ඔව් එක විජේගම රණවිරු ගම්මානයේ 2012 වර්ෂයේදී කහල්ල පල්ල කැලේ අභයභූමිය තුළ කහල්ල කන්ද ප්‍රදේශයේ සිට බල්ලුවැව දක්වා අලි සංකරණ මාර්ගය තුළ ඉදිකර ඇත. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන නොමැත. දෙක, අලි සංක්‍රමණය මාර්ගය තුළ ගම්මාන ඉදිකිරීම තුළ අලි මිනිස් ගැටුම් තවත් උග්‍ර අතට පත්ව ඇති බවත් සඳහන් කරමි. තවද බලාගල සිට නෑගම් පහ දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ මෙම රණවිරු ගම්මානයේ සෑදීම හේතුවෙන් මාර්ගයේ දෙපස පදිංචිකරුවන් නිසා අලිමංකඩ අවහිර වී වන අලියන්ගේ සම්ප්‍රාද්‍ය සංකරණයට බාධා වී නිසා මෙම ප්‍රදේශයේ වනාලි මිනිස් ගැටුම නිර්මාණය වී ඇත. මෙම රණවිරුවන් ගම්මානය තුළ නිවාස 52ක් සාදා ඇති නමුත් දැනට පදිංචි සිටින්නේ පවුල් 27ක් පමණක් බව වාර්තා වේ. 3, වනාලි සංක්‍රමණික මාර්ගයේ තුල පිහිටි මෙම නිවාස සංකීර්ණ වටා දිදිලි වැටක් ඉදිකර හොත් විශාල වනාලි සංඛ්‍යාවක් සංක්‍රමණයට බාධාවක් සිදුවේ. මේ නිසා වනාලින් අවට ඇති වෙනත් ගම්මාන වෙත සංක්‍රමණය වීමට සිදුවිය හැක. මෙයින් අපට මෙයින් අවට ප්‍රදේශවලද වනාලින් උවදුර උග්‍ර වී ඇති ඉඩ ප්‍රස්ථා මේ හේතුව නිසා වැඩි වීමට හැකි. ආයක නැත. ආ දෙක ඉදිකිරීමට හැකියාවක් නොමැත. 3, ආහි පිළිතුරු දී ඇත.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න.
එමතුමනි, පහුගිය කාලයේ නීති අනුකූල හැදුවා කියලා දැන් ඒක අත්හරින්න බෑ. තවම 50 ගාණක් ගෙවල් තිබ්බා, දැනට අඩු වෙලා තියෙනවා 20 ගාණට. දැන් තවත් මේක එහෙමම ගියා නම් ලොකුම රජයට ලොකු අලාභයක් වෙනවා. ඒ කාලේ ලොකු මුදලක් වින් කරලා තමයි ගෙවල් 50 ගාණක් හදලා තියෙන්නේ. මේකේ රජයේ සල්ලි. ඒ නිසා ඊට වඩා ලේසි දෙයක් තමයි ගරු එමතුමනි, ඒ පදිංචි වෙලා ඉන්න ගෙවල් ගම්මානේ වට කරලා අලි වැට ඉදි කරලා දැන්න. එහෙම නැත්තනම් ඔබතුමලා අහු බලාගෙන හිටියා නේගම පලාගල මාර්ගයේ පොඩි දරුවෙක් ඉස්කෝල යන වෙලාවදී අලියන්ගේ පහරවල නැති වුණා. ඒ නිසා කරුණා කරලා මේ ගම්මානේ තියෙන නිවාසේ ඉන්න ආයත ගම්මාන දාලා යන්න බෑ. 56ක් හිටියා, නමුත් දැන් 28ක් ඉන්නවා. මේ අයත් යන්නද ඔබතුමා කියන්නේ මේ ගෙවල් වල දාලා? ඒ අයට කොහොද ඊළඟ ගිහිලා පදිංචි වෙන්නේ?
ගරු ඇමතුමා,
නියෝජක තනායකතුමනි, මේක විශාල කැලේක මේ නිවාස හදලා තියෙන නිවාස අධිකාරිය කිසිම අනුමැතියක් නැතුව මේක හදලා තියෙන්නේ. ඉතින් මේකට අපි නිලධාරි සියලු දෙනා ගිනත් ප්‍රාදේශීය ලේකම් සමග ඒ නිවාස හිමියන් සමග සාකච්ඡා කරලා යම්කිසි පිළිවෙලක් ගන්න අවශ්‍යයි. මොකද ඒ වැට ගැහුවත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ නිවාසවල ඉන්න අයටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඒ අයට යන්න විදිහක් නැහැ, ඊට බහින්න විදිහක් නැහැ රාත්‍රී කාලේ. මොකද නිවාස හදලා තියෙනවා, නිවාස 57ක් හදලා තියෙනවා, ඒ වගේම දැන් ඉන්නේ 27යි. ඒක වැරදි තීරණයක් කරන් ගිය නිවාස අධිකාරීන් තමයි මේ කරලා තියෙන්නේ ගිය 2012 වර්ෂයේදී. ඒක නිලධාරීත්වක සාකච්ඡා කළ අපි යම් කිසි තීන්දයක් මන්ත්‍රීතුමාට
කරලා. හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්නක 11, ගරු මොහම්මද් නසීර් මන්ත්‍රීතුමා. හරි, දෙවෙනි අතුරු ප්‍රශ්න.
ගරු එමතුමනි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා ගොවිතැන් කටයුතු කරන දිස්ත්‍රික්කයේ තමන්ගේ ගොවිතැන් කටයුතු ගෙදරට ගේන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වන් අලි වලින් තියෙන ප්‍රශ්න. දෙවෙනි එක තමයි ඒ ගොවිතැන් කටයුතු ආරක්ෂා කරන අයට එදා කාලෙ තමයි යුද්ධවලින් ජනතාව මැරුණේ. මෙදා අලියා වලින් ජනතාව මැරෙනවා. ඒ නිසා එමතුමත් ඉන්නවා, අපේ කැබිනට් එමතුමත් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මෙදා මම ඒ නිලධාරිතුමාත් එක්ක කතා කරුවා, මුදල් අඩුපාඩු තියෙනවා. කෙලීම ඔබතුමා අපේ ප්‍රධාන ඇමතුමා මා අපේ මුදල් අමාත්‍යමාට කතා කරලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන අතම තියෙන අලි ප්‍රශ්නේ ඔබතුමා මේ අවුරුද්දන් අර ඉවර කරන්න අපිට මුදල් වෙන් කරා දෙන්න කියලා ඉල්ලීමක් කරන ගරු ඇමතුමනි ඔබතුමා ගාව.
එතුමා උත්තර දෙන්න.
මේ මොහොතක් දෙනවනම් ගරු මාත්‍යතුමා තමුන්නාංශ කියන එක ඇත්ත පැමිණි රාශියක් වෙනවා. මේ ප්‍රශ්නේ ඉතිහාසෙ බලන්න ගියොත් එහෙම ජනගහනය වැඩි වෙලා ජනතාව ගිහිල්ලා අලින්ගේ අධිරාජ්‍ය පදිංචි වෙනවා. ඉතින් එතන ඉන්න ඉඩක් නැතුව ගියහම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. එහෙ වෙතත් විශාල මුදලක් දැන් සූදානම් කරගෙන ඉන්නවා අලි වැටවල් ඉති කරලා මේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල. මේ අවසන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් 2000ක් බඳව ගන්න කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ මම හිතනවා තමුන්නාංශගේ ප්‍රශ්නට උත්තර ලැබෙයි කියලා මම කියනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු නාමල් රාජපක්ෂ මහත්මයා.
ගරු ඇමතුමනි, මේ සූර්යාව ප්‍රදේශයේ ඔය ගැටලුවම තියෙනවා. වැඩ වෙලා තියෙන අලි මංකඩවල් හරස් කරලා සමහර තැන්වල ගෙවල් හදලා ඉඩම් බෙදලා තියෙනවා. සහ මහා පරිමාණයේ අක්කර 100, 150, 200 වගාපිම් දාලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ඔබතුමා හොයලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් හොඳයි. මොකද පසුගිය කාලේ ඔබතුමාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇවිල්ලා අලි එළවනවා කියලා වැඩපිළිවෙලක් කෙරුවා. හැබැයි අලි ටික එළිවේ ගම ඇතුළට. දැන් වැට ගහලා නැහැ. දැන් අලි ටික ගමේ, මිනිස්සු ටික ගමෙන් එළියේ. ඉතින් ඔබතුමා මේ පිළිබඳව පොඩි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් හොඳයි. මොකද සූර්යා ප්‍රදේශයේ මේක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.
අලු මන්ත්‍රීතුමනි, අර කීමනක් තියෙනවා අලි එළවන්න ලේසි නැහැ කියලා. කෙසේ වෙතත් අපි ඔබතුමා කියන ප්‍රශ්නේ තේරුම් ගත්තා. ඒකට අවශ්‍ය පියවර අපි ගත යුතුයි. හැකි ඉක්මනින් ඒ පිළිබඳව අපි ක්‍රියාත්මක වෙනවා කියන එක දැනුම් දෙන්න කැමතියි.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 11 ගරු මොහම්මද් නසීර් මහතා. ඔබතුමාගේ අතුරු ප්‍රශ්නද?
මම අන්නේ නිවාර සංගණ අධිකාරිය ගෙවල් හදනකොට ඒ ප්‍රදේශයේ අදාළ දේශපාලඥයාගේ අවශ්‍යතාවයට ගිහිල්ලා තැන් හදලා පෙන්නලා ගෙවල් හදනවා.
ඉතින් ඒකට ගරු ඇමතුමාට උත්තර දෙන්න බෑනේ ගරු මන්ත්‍රීතුමා.
පොඩ්ඩක් දැනගන්න, මම වනරක්ෂණයේ නිලධාරි ගොවියෙක් කැත්තක් අරන් කැලේට ගියහම ගෙනල්ලා හිර කරනවා. මේ සම්බන්ධව තමුන්නාන්සේලා ආයතන ක්‍රියාත් කරන්නේ නැද්ද ඒ නිලධාරියෙන්?
හොඳයි, කවුද ඒකට පිළිතුරු දෙන්නේ? ප්‍රශ්න අංක 11 ඔබතුමා උත්තර දෙනවද?
වනජීවි ප්‍රශ්න
තියෙනවා. මොහොමද නේද?
ඒවට
නැතිකුමාර ගෞරව මුතුකුමාර මන්තුම. හරි,
දැනුම් දීලා ඒවට විසඳුම් ගන්න ලෑස්ති කරන්න.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකර අමාත්‍යතුමා ගෙනැසීමට නෑ දෙවෙනි වටේ. ප්‍රශ්න අංක 12 මම අහන්නේ. ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා.
ඔව්, මම අහනවා ගරු කතානායකතුමනි.
මේකේ හානියට පත් ව්‍යාපාර සංඛ්‍යාව 2352යි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව බේරුවල 1යි, කළුතර 261යි, බණ්ඩාරගම් පානදුර නැත, බණ්ඩාරගම නැත හොරණ 9යි, ඉංගිරි 180යි, මදුරාවල 343යි, බුලත්සිංහල 586යි, අගලවත්ත 14යි, මතුගම 67යි, දොඩංගොඩ 255යි, පාලින්ද නුවර 344යි, මිල්ලනිය 266යි, වලල්ලා විට 26යි, සුළුහ රස්සංක තුන තුන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 1945යි ස්වයන් රැකියා ගාන 407යි හතර ව්‍යාපාරවල සත්ව පාලන 63යි කාර්මික 255යි වෙළඳ ව්‍යාපාර 1476යි වෙනත් 558යි එක විශාල උත්තරයක් තියෙන්නේ තොරතුරු ඇමුණම මේකේ 4017 වෙනකම් දෙක ඔව් තුන ඒකෙත් 4017 ඇමුණුම් තියෙනවා ඒකම කළුතර දිස්ත්‍රික්කයේ මේ විට ගෙව ඇති ව්‍යාපාර සංඛ්‍යාව මුළු වන්දි මුදල ව්‍යාපාර 2265යි ඒක තියෙනවා 15,19,620,615යි 750ක් ගෙවලා තියෙනවා පැනනුණගි මේක මම සභාගත කරනවා මුතුමාට දැනගන්න
ජාත්‍යන්තර මුතුමා අතුරු ප්‍රශ්න
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම ගැන ගරු අමාත්‍යතුමනි දැන් අපට දැනගන්න තිබෙනවා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13කම ගංවතුර බලපෑමට ලක් වුණා සමහරක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සත්ව පාලන කෘෂිකාර්මික වෙළඳ තවමත් වන්දි මුදල් ලැබී නැහැ සමහරක් දෙනකොට ඒක සුළු ප්‍රතිශතයක් වෙන්න පුළුවන් ඔබතුමා අපි ඒ වගේ අය හඳුනගත්තොත් ඒ අයට වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරනවද නැවත
ඔබ මෙතන 2352ක් වාර්තා වෙලා තියෙනවා 2352කින් 2265කට ගෙවලා තියෙනවා මේ වගේ දේවල් තියෙනවා නේ වන්න අපි ආයි ඉස්සලකලා බලන්න
හොඳයි දෙවනි අතුරු ප්‍රශ්නයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකට අදාළයි ආපදා දමනංශගේ අමාත්‍යංශයට දැන් කළුතර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකකයේ විසින් පවත්වාගෙන යන අපරාධ කළමනාකරණ මධ්‍යස්ථානයක් තියෙනවා කළුගඟ ආශ්‍රිතව කළුතර අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සියලු මන්ත්‍රීවරුන් පාහේ ඉල්ලීමක් කළා මේ බරපතල ලෙස තර්ජනයට ලක් වෙන බුලස්සිංහල මදුරාවල පාලින්ද නුවර මිල්ලනිය සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට ලෙහෙසියෙන් කළුගඟ ගංවතුර තත්ත්වයකට පත්වීමේදී ළඟා විය හැකි ආකාරයට තවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න කියලා ඒ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරනවා එහෙම කාර්යයක් කරලා දෙන්න පුළුවන් ද කියන එකත් මේ වෙලාවේ දැනගන්න කැමතියි.
ලා අවශ්‍ය පියවර ගන්නම් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම්.
බොහොම ස්තුතියි. ගරු එස්.එම්. මරිකාර මන්ත්‍රීතුමා ප්‍රශ්නාංක 13 අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත්පාන අමාත්‍යතුමා නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක් කාලයක් ගන්නවා.
පාශංක 14 ගරු ආශු මාරසිංහ මන්ත්‍රීතුමා විදේශ කටයුතු අමාත්‍යතුමා නැසීමට
මම අහනා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
නියෝජ්‍ය කතානායකතුමනි විදේශ අමාත්‍යතුමා වෙලා තිනවා පිළිතුර එක ඔව් දෙක සමහර නැගෙනහිර ආසියානු රටවල් හරහා එල්.ටී.ටී.ඒ. නීති විරෝධී ආයුධ මිලදී ගනිමින් සිටින බවට ශ්‍රී ලාංකික ආරක්ෂක බලධාරීන්ගෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව එල්.ටී.ටී.ඒ. ආයුධ මිලදී ගැනීම වැළැක්වීම සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හඳුන්වා දීමේ ලිපියක් නොමැතිව වීසා බලපත් නිකුත් නොකරන ලෙස ලාඕස රජයෙන් ඉහත සඳහන් ඉල්ලීම කරන ලදී. තුන ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන්ගේ මඟ පෙන්වීමට අනුව විදේශ රටවලදී සිදුවිය හැකි එල්.ටී.ටී. කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වීසා බලපත් නිකුත් කිරීමේදී ප්‍රවේශම් සහිත වීම සඳහා මීට සමාන ස්ථාවරයක් ශ්‍රී ලංකා රජය විසින් දරා තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ලායෝසය 2018 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළ වීසා නිකුත් කිරීම අරඹා තිබේ. හතර ඔව් පහ කාම්බෝජයෙන්ද මෙවැනිම ආකාර ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් මේ වෙන විට එවැනි සීමාවක් සීමා කිරීමක් නොමැත. කාම්බෝජයෙන් හා ලාවෝස් රජයෙන් 2009 වර්ෂයේදී එකවර ඔන් එරයිවල් වීසා ලබා නොදෙන මෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් 2018 අගෝස්තු මාසයේ සිට නැවත රජයේ ඉල්ලීම මත මේ රටවල් දෙකම ඔන් එරයිවල් වීසා නිකුත් කරනු ලැබේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නේ අහන්න කලින් මේ ප්‍රශ්නේ විසඳලා තිබුණේ නැහැ මම හිතන්නේ දැන් ප්‍රශ්නේ විසඳලා තියෙනවා මොකද මේ ඔන්න අරයිවල් වීසා අපි 2009 මම හිතන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙන කාලේ ඉල්ලලා තිබුණා අත්හිටවන්න කියලා නමුත් දැන් තාමත් ඒක අත්හිටවලා තියෙනවා ඒක නැවත අපි ලාඕසයට ගිය වෙලේ තමයි මේ ඉල්ලීම කරේ ඔබතුමත් මම හිතන්නේ කණ්ඩායමේ හිටියා එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ තවම ඔන්න රයිවල් වීසා ලබා දීලා තියෙන රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර වලට විතරයි. ඒ සඳහා රජයක් හැටියට ඔබතුමා මැදිහත් වෙනවාද කියන ප්‍රශ්නේ අහන්න ඕනේ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් නම්.
ගරු ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ හරි දැන් මේ වෙනකොට මේ ප්‍රශ්නේ විසඳිලා ඉවරයි.
නෑ නෑ අමතුමා රාජතාන්ත්‍රික බලපත්‍ර හිමියන්ට කියන්නේ પાස්පෝර්ට් හිමියන්ට විතරයි ලබා දෙන්න ඔන්න රයිවල්. තව සාමාන්‍ය අය තාම ලැබෙන්නේ නෑ. ඒගෙන අවධානය යොමු කරා.
ගරු ඇමතුමා ඒකට විදේශ කාර්ය අමාත්‍යාංශය අවධානය යොමු කරයි.
හරි.
බොහොම ස්තුතියි. ප්‍රශංක 15 ගරු නිහාල් ගලපත්‍රි මන්ත්‍රීතුමා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා නැසීමට
මම අහනවා. යෝජනාදන්තුවා.
ස්ථානායකතුමනි මුදල් ඇමතුමා සති දෙකක් අල්ලි ඉල්ලා තිබෙනවා.
බොහොම ස්තුතියි. දෙවෙනි වටේ ගරු මොහම්මදු නසීර් මන්ත්‍රීතුමා ඒ ප්‍රශ්නේ තුමා වෙනුවෙන් කවුරු හරි ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද? අංක 11. ගරු ඇමතුමිය සභාගත කරනවා
නියෝජ්‍ය කතානායකතුමනි මම සභාගත
කරනවා බොහොම ස්තුතියි ප්‍රශංක 13 ගරු එස්එම් මරික්කාර මන්ත්‍රීතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද අභ්‍යන්තර කටයුතු බොහොම ස්තුතියි ප්‍රධාන කටයුතු ආරම්භයේදී ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා
අරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි විවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දෙදින විවාදයක් මේ පාර්ලිමේන්තු සතිය අපට ලබා දෙනවයි කියලා ගරු අග්‍රාමාත්‍යතුමා ගියවර පාර්ලිමේන්තු අවස්ථාවේදී මේ සභාවේදීත් එකඟ වුණා. නමුත් මේ සතියේ කාලසටහනට මේ දෙදින හෝ එක දින විවාදයක්වත් ඒ සම්බන්ධයෙන් ඇතුළත් වෙලා නැහැ. ඉතින් කරුණාකරලා මේ සභාවේ පොරොන්දු වුණා ඉතා බරපතල කරුණු මේ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. විවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳව කතා කරන්න අපිට පාර්ලිමේන්තුවට සාධාරණ අයිතියකුත් තියෙනවා. ඒ නිසා ඇයි ඒ විවාදයට අවස්ථාව සලසා නොදෙන්නේ කියන ප්‍රශ්නේ කරුණාකරලා අපිට ඒකට උත්තරයක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු
විවස්ථාදායක සභාව කියන්නේ
ගරු සභානායකතුමා
අරක නෙවෙයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ දිනයක් දාන ගන්න පුළුවන්. අපි No, we will discuss at the party leaders meeting and arrive at a date.
හෙට පැවැත්වෙන ස්පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කරලා දිනයක් දාගන්න.
රැස්වීමක් තියෙනවා.
ඊමල් වීරවංශ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ගිය පාර්ලිමේන්තු සතිය අපි මේ ගැන සාකච්ඡා කළේ. අගමැතිතුමා මේ සභාවේ ඉඳගෙන කෝ විවාදයක් දෙන්නම් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ සතියේ කාලය අපිට ලැබෙයි කියලා.
ඒ නිසා තමයි මම කිව්වේ හෙට දවසේ තියෙනවා ගරු මන්ත්‍රී පක්ෂනායක රැස්වීමක් ඒ රැස්වීමේදී සාකච්ඡා කළ තීරණයක් දෙනවා හෙට.
පක්ෂනායක රැස්වීමේදී තමයි ඒ තීරණ ගන්නෙ.
හරි. බොහොම ස්තුතියි.
අනිවාර්යෙන්ම
මනෝ ගණේෂ් මන්ත්‍රීතුමා ඇමතුමා
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා මේ සභාව විශේෂ ප්‍රකාශනයක් කරලා විවස්ථායක සභාව ඉවත් වුණා මට දන්නවා අපි කතා කරන්නේ මේ මේම් කමිටිය ගැන නෙවෙයි ඔබතුමා ආපහු තාවන හොඳයි ආපහු එනවා හොඳයි සාකච්ඡා සම්බන්ධ වෙනවා හොඳයි ඔබතුමා ප්‍රකාශන කරා ඉවත් වුණා ඔබත මන්ත්‍රීවරු සමග ඉවත් වුණා
ගරු මනෝ ගණේෂන් අමාත්‍යතුමා මං හිතන්නේ කරුණු වර්ධව වටහාගෙන තින්නේ විවස්ථා සම්පාදක මණ්ඩලයෙන්ුයි අපි අයින් වුණේ විවස්ථාදායක සභාව කියන්නේ කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ප්‍රධානත්වයෙන් තියෙන ඒ ආයතනය නෑ නෑ ඔබතුමාගේ සතුට ගැන මම සතුට වෙනවා ඒ නිසා නමුත් පොට පටලවා ගත්ත ඒකයි මම කිව්වේ
හොඳයි හරි බොහොම ස්තුතියි පනාත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ අර ගරු විපක්ෂනායකතුමා
ස්ථාවර නියෝග 27/90 මම මේ අද ප්‍රකාශයක් කිරීමට සඳහා ඉල්ලීමක් කළා තිබුණා.
ගරු විපක්ෂනායකතුමා මේ ඉල්ලීම ඔබතුමාට දිනයකට පෙර දෙන්න අවශ්‍යයි. අද දවසේ මේක ලැබුණේ
1945 විච්චේ ඉඳ පාර්ලිමේන්තුව වහලා තිබුණේ. හොඳයි.
හොඳයි ගරු පක්ෂ අපේ සභානායකතුමා මේ පිළිබඳව
ඊට පස්සේ මම කලින් දවසේ දෙන්න ඕන. ඉතින් අපි කබන්නේ ප්‍රශ්නයක් ඔබතුමා වහන්න. කලින් no it should be given then on Friday. කබන්නේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ ඔබතුමා.
බොහොම ස්තුතියි. ඒ
අද උත්තර දෙන්නේ මම මංගලපතුමා ජිමු කරන්න.
ගරු විපක්ෂනායකතුමා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට ගෙන ඇති ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණය රටේ සමස්ත ආර්ථිකයම කඩාවැටීමට ලක් කර ඇති බව මේ ගරු සභාවට දැනටමත් දන්වා ඇති. රටේ බදු එකතු කරන ප්‍රධානතම ආයතනය ලෙස සමස්ත බදු ආදායමෙන් 55%ක මුදලක් සෑම වසරකම පාහේ එකතු කරන ශ්‍රී ලංකා රේගුව 20/17 වසරේ එකතු කළ බදු මුදල රුපියල් බිලියන 919යි. මෙම මුදල 2016 වසරට සාපේක්ෂව 10%ක වැඩිවීමකි. වසරින් වසර ක්‍රමික වර්ධනයක් පෙන්වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රට මෙහෙවන ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් බව මා ඔබට අලුතෙන් සඳහන් කළ යුතු නැත. වසර 212කට ආසන්න කාලයක් පැරණි රේගු දෙපාර්තමේන්තුවට රාජකාරිමය වශයෙන් නායකත්වය දෙනු ලැබුවෙත් එම සේවාවෙන් කැපවීමෙන් ඉටුකරනු ලැබුවෙත් වෘත්තීය වශයෙන් පරිපූර්ණ සේවක මණ්ඩලයක් විසිනි. රේගු නිලධාරීන් බඳවා ගැනීමෙන් සිට සියලු උසස් වීම නිවැරදි කාර්යපටියක් හා තරඟ විභාග ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිදු කරන බවත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර පරිපාලන සේවයේ ඉහළ නිලධාරිනියක් හෝ රේගු සේවාවේ ඉහළ නිලධාරීන් තුළින් පත්වන බවත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර ඒකී සේවාවන්ට අයත් තනතුරක් බවත් අප පිළිගත යුතුය. රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉවත් කිරීමට එරෙහිව රේගුව සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී දින 7ක් ගතව තිබුණද වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු නම්‍යතාවයක් දක්වා නැත. රේගු සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ මෙවන විට මුළු රටම අකාර්මාණ්‍ය තත්ත්වයකට පත් කර තිබෙනවා. මෙම අර්බුදය නොසිඳීම නිසාවෙන් දෛනික රාජ්‍ය භාණ්ඩාගාරයට ඍජුවම සිදුවන අලාභයේ රුපියල් බිලියන 3කට වඩා වැඩි බවද ගන්නේකොට තියෙනවා. උරුගොඩවත්ත පෑලියගොඩ බාහළු නිෂ්කාශන අංශ අංග ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇති අතර ආනයන අපනයන කරුවන් මෙන්ම රේගු නිෂ්කාශන නිලධාරීන්ද බරපතල සේවා ගැටළු රැසකට මුහුණ පා තිබෙනවා. අල ලුණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ වර්ග හා සීතකල ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව නිෂ්කාශනයට රේගු නිලධාරීන් අවශ්‍ය කටයුතු සිදු කළාද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවදුරටත් සිදු වුවොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලද බරපතල හිඟයක් රට තුළ ඇතිවන බව තොග වෙළඳාංගේ සංගමය පවසනවා. රේගු දෙපාර්තමේන්තුව තුළ ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති අර්බුදයේ හේතුවෙන් භාණ්ඩ අපනයන කරුවන්ගේ සහ පිටකොටුවේ තොග වෙළඳුන්ගේ සංගමය ඔවුන්ට මුහුණ පෑමට සිදුවේ ඇති පාඩුව හේතුවෙන් අද දින කඩවාසා දමා රේගු නිලධාරීන්ගේ වෘත්තීය අරගලයට සමාන්තරව විරෝධතාවයක යෙදමින් සිටිනවා. බාහලුම් ප්‍රවාහන කරුවන්ගේ සංගමයද බාහලුම් ප්‍රවාහන රියදුරු සහ රිය සහායකින් ඉද වැඩකි වැරීමට තීන්දු කර ඇති බව මෙම ගරු ස්වභාවය අවධානයට යොමු කරනවා. සුරාබදුරු නිලධාරීන්ගේ වෘත්ති සමිතිය එකමුතු ඇතුළු වෘත්තිකයන්ගේ සමිතිය වෘත්තීය සංගම 14ක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හා එක්වීමට තීරණය කර තිබෙන බව ප්‍රකාශ කර තිබියදී අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නියොත රැකීම මුළු රටටම මහත් ගැටලුවක්. රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දින 7ක් ගතවන මොහොතෙත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෘත්තීය සමිති වෙත කිසිදු සාකච්ඡාවක් ලබා නොදීම තුළින් මම මෙම අර්බුදය විසඳීම සඳහා ඇති ආණ්ඩුවේ අකමැත්ත පැහැදිලි වේ. රේගු දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර රජයේ පාලනයෙන් ඉවත් කර පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලිය වැඩපිළිවෙලක් වේගයෙන් කරලියට නැවත ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. තම දෙස් විදෙස් දේශපාලන හිතවතුන් සැනසීමේ ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියා වැඩපිළිවෙල මේ වෙනකොට මුළු රටම අගාධයට ඇද දමා ඇත. මින් වැඩිම පීඩනයට පත්ව ඇත්තේ තම දෛනික දිවි පෙවත රැකීමට දැවන්ත අරගලයක යෙදෙන අහිංසක ජනතාව බැවිනි. ජනතාව පෙළෙන වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල වහා නතර කරන ලෙසත් රේගු නිලධාරීන්ගේ සාධාරණ ඉල්ලීමට කන්දී චාල්ස් මහත්මිය නැවත තනතුරේ පිහිටවන ලෙසත් මෙම ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව ඍජු ක්‍රියාමාර්ගයන් නොගන්නා මොහොතක අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා මැදිහත්ව ගැටලුව විසඳීමට වහාම කටයුතු කළ යුතු බව මෙම ගරු සභාවේ අවධානය කර සිටිනවා. විශේෂයෙන්ම මේ චාල්ස් නිමිති මේ නිලධාරිනිය තම දක්ෂ නිලධාරිනියක් වශයෙන් ප්‍රසිද්ධයි. මොකද මම දන්නවා පෞද්ගලිකව යුද්ධය අවසානයේදී උතුරේ සහ නැගෙනහිර සංවර්ධන ක්‍රියාවලියට මේ විශාල දායකත්වයක් දරුවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කර දෙන්න ඕනේ.
කර සභානායකතුමා ඔබතුමා
මුදල් නැමැතුමාට මේ ප්‍රශ්නේ යොමු කරන්න. හැබැයි මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. විපක්ෂ නායකතුමා සඳහන් කරලා තියෙනවා මේක ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණයක් කියලා. මේ කැබිනට් තීරණයක්. කැබිනට් තීරණයකින් තමයි මේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට තීරණය ගත්තේ. කැබිනට් එකේ සිවිල් දෙනාම හිටියා. කැබිනට් තීරණයක්. හිතුවක්කාරී තීරණයක්. නෑ නෑ මේ හිතුවක්කාර කිව්වම පොඩ්ඩක් මේ මේ අමුත්තක් තීරණ මේ හිතුවක්කාර කිව්වම එහෙම දෙයක් නෑ. කැබිනට් තීරණයක්. එහෙමනම් හැම කැබිනට් තීරණයම හිතුවක්කාර කියන්න පුළුවන්.
මේ පිළිබඳව
නෙමෙයි කැබිනට් තීරණයක්.
ගරු සභානායකතුමා මේ පිළිබඳව හෙට ගරු ඇමතුමා
මුදල් ඇමතුමාට යොමු කරන මේ සතිය ඇතුළත උත්තරයක්
දෙන්න. හරි. බොහොම ස්තුතියි. ගරු ශාන් සේනසිංහ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක විපක්ෂයට මේ සමච්චලයට ලක් කළා සභානායකතුමා කතා කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රජය සංහිඳියාව ගැන කතා කරනවා. රේගුව මේ රටේ සංහිඳියාව හොඳටම ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව පෙන්නුම් කරලා තියෙනවා. ඒ හින්දා මේ දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය විදියට රාජ්‍යංශයට බලපෑම් කරන්න රජයට කිසිසේත්ම ඉඩක් නැහැ කියන කාරණාව දැන් පෙන්නලා තියෙනවා. ඒ හින්දා කරුණාකර සභානායකතුමනි ආණ්ඩුව තමයි කැබිනට් මණ්ඩලය. අපිට කැබිනට් මණ්ඩලයේ තිබ්බ කාලේ ඔහොම දේවල් උනේ නැහැ. ඒ හින්දා ඒක විසඳීමත්
ඔබතුමාලගේ
ප්‍රශ්නේ ඇති කරෙත් ඔබතුමාලා විසඳීමත් ඔබතුමාලගේ වගකීමක්.
ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධව පක්ෂනායකෙක් ප්‍රකාශයක් කරපුවාම ඒකට විවාදයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කරුණාකරලා හෙට දවසේ ගරු ඇමතුමා මේ පිළිබඳව පිළිතුරක් දෙයි. එතකොට මේ ප්‍රශ්න ගැන ඔබතුමා සාකච්ඡා කරන්න. පනත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම. අංක 1 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
විසර්ජන 2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද ඒ මුදල් වර්ෂය තුල ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුල වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියමේ කවදාද?
බරෝ.
අයිටම් නම්බර් 2 පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ඒ මෝ අයිටම් නම්බර් 2 සර්.
සභාව එකඟද?
ආයි.
Item number 3 සභානායකතුමා.
I move item number 3.
Item number 4 ගරු සභානායකතුමා.
I move item number 4 sir.
Item number 5 ගරු සභානායකතුමා.
I move item 5 sir.
සභාව එකඟද?
ආයි.